අයිබෝවන්, ඉතින් දරුවනේ අදත් අපි රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනේ විද්‍යාව විෂය සම්බන්ධ පාඩමක් රැගෙනයි ඇවිත් ඉන්නේ. මම තංගල් අධ්‍යාපන කලාපයේ සම්පත්දායක එවගේම රැකව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සමන්ත ජයලාල් මාන්නක්කාර. අපි මීට පෙර හමු වුණා දරුවනේ, මේ අද කතා කරන පාඩමේ මුල් කොටසෙන්, ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එවගේම සාපේක්ෂ අණුක ස්කන්ධය කියන කාරණා පිළිබඳව. අපි පොඩි මතක් කිරීමක් කරොත් පුතේ, පරමාණු වල ස්කන්ධයක් කුඩා නිසා අපි උපක්‍රමයක් වශයෙන් ගත්තා තවත් කුඩාම පරමාණුවක්, එහෙම නැත්නම් පරමාණුම යොදාගත්ත ඒකකයකට සාපේක්ෂව පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වේ. ඒ අනුව පුතේ, සාපේක්ෂ පරමාණු ස්කන්ධේ අර්ථ දැක්වීම වශයෙන් අපි ගත්තා යම් පරමාණුක ස්කන්ධය කාබන් 6-12 පරමාණු ස්කන්ධයට සාපේක්ෂව, පරමාණු 12 එකකට සාපේක්ෂව ගත්තම කී ගුණයක් තියෙනවද කියලා. අපි බලමු පුතේ එහා සම්බන්ධ තවත් කරුණු ඉදිරියට අද දවසේ. එතකොට 6-12 කාබන් කියන මේ මුල්ටයි 6-12 කියන සමස්ථානිකයෙන් පුතේ අපි ග්‍රෑම් 12ක් ස්කන්ධයක් ගත්තොත් එහෙම. අපි සරලව මෙහෙම හිතමු, හැන්දකට අඟුරු ටිකක් ගත්ත කියමුකෝ. එතන ග්‍රෑම් 12ක් තියෙවිනේ. ඉතින් ඒ හරියටම ග්‍රෑම් 12ක් කිරා ගත්තොත් පුතේ කාබන් වලින් හරියටම ග්‍රෑම් 12ක් කිරා ගත්තොත් එතන ඒ ප්‍රමාණය තුල තියෙන පුතේ කාබන් පරමාණු 6.022 ගුණ කිරීම 10^23. එහෙනම් තා විදිහට කියනවා පුතේ, මෙතන 6.0 වෙනුවට මම දැම්මොත් සම්පූර්ණ සංඛ්‍යා ටික 6.022 ලියලා ඉතුරු 10 බලය වෙනුවට බින්දු ලිව්වොත් බින්දු 20ක් ලියන්න ඕන පුතේ. බින්දු 20ක්. ඒතොර 6.022 තා බින්දු 20ක් ලියන්න ඕන. එහෙනම් ඔබට තේරෙනවා අතිවිශාල සංඛ්‍යාවක්. එහෙනම් දරුවනේ මම නැවතත් කියනවා, කාබන් වල 6-12 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් හරියටම කිරා ගත්තොත් පුතේ එතන තියෙනවා කාබන් පරමාණු 6.022 ගුණ කිරීම 10^23. ඒ විතරක් නෙමෙයි පුතේ, ඕනම මූලද්‍රව්‍යයක ඔබ දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගය ගැන අපි කලින් ඉගෙන ගත්තා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයට සමාන ලෙස, ඒ ආගයට සමාන ලෙස ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් අන්න ඒ ස්කන්ධය තුල, ඒ ද්‍රව්‍යයේ ඒ ප්‍රමාණය තුල අනිවාර්යයෙන්ම ඒ මූල ද්‍රව්‍යයේ පරමාණු අර මං කලින් කියපු 6.022 වැඩි කිරීම 10^23 කියන ආගයක් තියෙනවා. අපි උදාහරණයක් ගමුකෝ. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගය 24යිනේ. ඒ නිසා මැග්නීසියම් වලින් ග්‍රෑම් 24ක් ගත්තොත් පුතේ එතන තියෙනවා මැග්නීසියම් පරමාණු අර මං කලින් කියපු 6.022 වැඩි කිරීම 10^23 කියන අගය. අපි ගනිමුකෝ ක්ලෝරින් කියන මූල ද්‍රව්‍යයෙන් අපි 35.5 ග්‍රෑම් ගත්තොත් එතන තියෙන පුතේ ක්ලෝරින් පරමාණු මං අර කියපු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10^23. අපි සිල්ව, එහෙම නැත්නම් රිදී ලෝහය ගමු. සිල්ව ඒ රිදී ලෝහයෙන් පුතේ එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය රිදීවල 108යි. එහෙනම් රිදීවලින් ග්‍රෑම් 108ක් කිරා ගත්තොත් එතන පුතේ රිදී පරමාණු තියෙනවා 6.022 වැඩි කිරීම 10^23. එහෙනම් දැන් පැහැදිලි නේද පුතේ, මේක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ආගයක් කිරා ගත්තම ඒ ප්‍රමාණය තුල අනිවාර්යයෙන්ම පුතේ අඩංගු වන පරමාණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10^23. මේක නියතාගයක් නේ, වෙනස් නොවන ස්ථිරාගයක්. ඒ නිසා අපි මේකට නියතයක් කියමු. එතකොට මෙන්න මේ නියතයට පුතේ නමක් දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හිටියා ඇමීඩියෝ අවගාඩ්‍රෝ කියලා. ඒ විද්‍යාඥයට ගෞරව කිරීමක් වශයෙන් මේ නියතයට කියන පුතේ අවගාඩ්‍රෝ නියතය කියලා. එතකොට දැන් පරමාණු විතරක් නෙමෙයි දරුවනේ, අපි අණු සලකා බැලුවනේ, සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා. එතකොට යම් අණුවක අපි හෙව්වොත් සාපේක්ෂ අණුක ස්කන්ධාගය, ඒ අගයට සමානව ඒ අණු වලින්, ඒ සංයෝගයෙන් පුතේ අපි ග්‍රෑම් වලින් කිරා ගත්තොත්, අපි උදාහරණයක් කියමු, ජල අණුක ස්කන්ධය පුතේ කීයද? ජලය ගත්තොත් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 18යි නේ. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. එහෙනම් ජලය ග්‍රෑම් 18ක් කිරා ගත්තොත් පුතේ එතන තියෙනවා ජල අණු අරමං කිව්ව ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6.022 වැඩි කිරීම 10^23. අපි තව උදාහරණයක් ගමු. ඇමෝනියා. ඇමෝනියා NH3. NH3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ 17යි. ඇමෝනියා වල ඇමෝනියා අණුවේ එමෙත ඇමෝනියා කියන ඒ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 17යි. එහෙනම් 17 කියන සංඛ්‍යාවට සමානව ග්‍රෑම් ප්‍රමාණයක් අපි ඇමෝනියා වලින් කිරා ගත්තොත් එතන තියෙනවා ඇමෝනියා අණු. ඒ කියන්නේ NH3 අණු කොච්චරද? 6.022 වැඩි කිරීම 10^23. ඒ කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් දැන් පැහැදිලි පුතේ, අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ නියතයක්. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානව ග්‍රෑම් වලින් කිරා ගත්තොත් එතන තියෙනවා පරමාණු කොච්චරද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඕනෑම අණුවක ගත්තොත් එහෙම සාපේක්ෂ අණුක ස්කන්ධයට සමානව ස්කන්ධය මැන්නොත් පුතේ එතන තියෙනවා කොච්චරද? ඒ අණුවේ එමෙතන් ඒ අණු වර්ගයේ ඒ සංයෝගයේ අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. අපි තවදුරටත් බලමු පුතේ මේ කාරණා ඉදිරියට අරගෙන. ඔබට සමහරලාට තෑගි ලැබිලා ඇති දරුවනේ, තෑගි ලැබිලා ඇති පොත්පත්, එහෙම නැත්නම් පිඟං කෝප්ප. ඒක පාර්සල් කළා ඔබට ලැබෙනකොට සමහරලාට කෙනෙක් අහන්න පුළුවන් මෙතන මොනවද තියෙන්නේ? මට තෑග්ගක් වශයෙන් ලැබුණනේ පොද්දුසිමා. ඔව් පොද්දුසිමා. එතකොට පුතේ කවර් කරලා තියෙනකොට, ආවරණය කරලා තියෙනකොට එතන පොත් කියන ද්‍රව්‍යයෙන් ඔබට ලැබිලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරයිද? දුසිමයි. එහෙනම් මේ දුසිමක ද්‍රව්‍ය ප්‍රමාණය කොහොමද අපි එතෙන්දී අරන් තියෙන්නේ? ඔව් එතන මේ ගණන් කරන්න පුළුවන් අගයක් නිසා පොත් 12ක් ගණන් කරලා ගත්තම ඒ පොත් කියන ද්‍රව්‍ය ප්‍රමාණය අපි හඳුන්වන්නේ දුසිමයි කියලා. ඒ වගේම පුතේ අපි කඩදාසි මිලදී ගන්නකොට බන්ඩල් එකක්, එහෙම නැත්නම් අපි සිංගලෙන් කිව්වොත් එහෙම රීම් එකක්, කඩදාසි රීම් එකක් කියලා කියනවා. ඒතර කඩදාසි කියන ද්‍රව්‍යයේ ද්‍රව්‍ය ප්‍රමාණය රීම් එකයි කියන්නේ පුතේ. එතන ගණන් කළොත් එහෙම කඩදාසි 500ක් තියෙනවා. නම් මෙතන මතක තියාගන්න පුතේ 12 කියන සංඛ්‍යාවට නෙමෙයි දුසිම කියන්නේ. අංශු 12ක් අයිති වුණා වූ ඒ ද්‍රව්‍යයේ ද්‍රව්‍ය ප්රමාණය තමයි අපි හඳුන්වන්නේ දුසිම කියලා. එතකොට මේ පොත් 12 ගන්න පුළුවන් නේද? එහෙම තම පොත් දුසිමක ද්‍රව්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් නේද පුතේ? 12 කෙනෙක් ගණන් කරන වෙනුවට එක පොතක ස්කන්ධය දන්නව නම් පොත් 12ක ස්කන්ධය සොයලා අපිට පුළුවන් නේද පුතේ පොත් දුසිමක ද්‍රව්‍ය ප්‍රමාණය කිරලා ගන්නත් පුළුවන්. නැත්නම් ස්කන්ධය මැනලා ගන්න පුළුවන්. ඒ වගේම කඩදාසිත් ඒ විදිහට පුළුවන්. එහෙනම් දරුවනේ අපි බලමු ඔය විදිහට පුතේ අන්තර්ජාතික ඒක ක්‍රමයේ පුතේ පදාර්ථ ප්‍රමාණය මනින්න යොදාගන්නේ දුසිම රීම නෙමෙයි අන්තර්ජාතික සම්මතයේ ක්‍රමෙදි යොදාගන්නේ මෞලය කියන සංකල්පය. එහෙනම් මෞලයක් කියන්නේ මොකද්ද කියලා අපි බැලුවොත් එහෙනම් පුතේ අර අපි කියවනේ ද අවගාඩ්‍රෝ නියතේ, අවගාඩ්‍රෝ නියතේ ඒ සංඛ්‍යා මතකයිනේ 6.022 ගුණ කිරීම 10^23. මෙන්න මේ වගේ අංශු සංඛ්‍යාවක් මොනවා හරි ඕනෑම ද්‍රව්‍යයක පුතේ ඕනෑම ද්‍රව්‍යයක මෙන්න මේ කියපෝ 6.022 වැඩි කිරීම 10^23 කියන සංඛ්‍යාවක් අංශු තියෙනවනම් එතන ඒ ද්‍රව්‍යයේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයට කියන නම තමයි පුතේ මෞලය. මෞලය. එතකොට මේ මෞලය කියන සංකල්පය අපි තවත් පැහැදිලි කළොත් එන රුපියල් 100 මෙන්න මෙච්චර සංඛ්‍යාවක් ගත්තොත් එතන රුපියල් මෞලයක් තියෙනවා. එතන අබෑට 6.022 වැඩි කිරීම 10^23 අපි ගත්තොත් එතන තියෙනවා අබ කියන ද්‍රව්‍යයේ ද්‍රව්‍ය ප්‍රමාණය මෞලයක්. එහෙනම් පුතේ මෞලයක ද්‍රව්‍ය ප්‍රමාණයක් අපි වෙන් කරගන්නේ මැනගන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගණන් කරලා ගන්න පුළුවන් අංශු ටිකනේ. නමුත් මෙච්චර සංඛ්‍යාවක් අපිට ප්‍රායෝගිකව ගණන් කරන්න බෑ. එහෙනම් අපිට උපක්‍රමයක් අවශ්‍යයි පුතේ ඕනෑම ද්‍රව්‍යයකින් මෞලයක ද්‍රව්‍ය ප්‍රමාණයක් ගන්න. මොකද්ද ක්‍රමය? මෙන්න අපිට හොඳ ක්‍රමයක් තියෙනවා පුතේ. මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ අගය තියෙනවනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ අගය. අන්න එහෙනම් ඒ අගයට සමානව ග්‍රෑම් වලින් අපි කිරා ගත්තොත් එතන තියෙනවා අංශු අර මං කිව්ව විදිහට පරමාණු 6.022 වැඩි කිරීම 10^23. ඒ නිසා එහෙනම් පැහැදිලි නේද පුතේ? ඔය කියන අවගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන අංශු ගණනක් අයිති වුණා වූ ඒ ද්‍රව්‍යයේ ද්‍රව්‍ය ප්‍රමාණයනේ මෞලය. එහෙනම් මූල ද්‍රව්‍යකින් පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානව ග්‍රෑම් වලින් ස්කන්ධය කිරා ගත්තොත් එතන තියෙනවා පරමාණු කොච්චරද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ පුතේ එතන තියෙනවා ඒ පරමාණුවේ මෞලයක ද්‍රව්‍ය ප්‍රමාණයක්. මවුලයක ද්‍රව්‍ය ප්‍රමාණය. කොහොම නමුත් දරුවනේ මවුලේ කියන එකටත් අර්ථ දැක්වීමක් තියෙනවා. ඒක අර්ථ දක්වන්නේ අපි දන්න නූතනයේ රසායනිකය බොහෝ දෑ අර්ථ දක්වන්නේ කාබන් වල හයදොලහ සමස්ථානිකයට සාපේක්ෂව. ඒ නිසා අපි මෙහෙම කියනවා, කාබන් හයදොලහ සමස්ථානිකේ ග්‍රෑම් 12ක් අඩංගු පරමාණු සංඛ්‍යාවට. අපෝ කියන පුතේ, කාබන් හයදොලහ සමස්ථානිකේ ග්‍රෑම් 12ක් අඩංගු පරමාණු සංඛ්‍යාවට. ඒ මොකද්ද සංඛ්‍යාව? ඔබ දන්නවා 6.22 වැඩි කිරීම 10^23 නේ. අන්න ඊට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් මේකක. ඒ කියන්නේ පුතේ පරමාණු වෙන්න පුළුවන්, අණු වෙන්න පුළුවන්, අයන වෙන්න පුළුවන්, යම් ද්‍රව්‍ය නැත්නම් බීජ වර්ගයක් නම් බීජ වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනෑම අංශු වර්ගයකින් පුතේ ඔය කියන අර 6.22 වැඩි කිරීම 10^23 කියන සංඛ්‍යාවක් අඩංගුයි නම් ඒ ද්‍රව්‍යයේ අඩංගු පදාර්ථ ප්‍රමාණය අපි මවුලයක් කියලා කියනවා. එහෙනම් මම උන අර්ථයක් කියුවේ මෙහෙම කියන පුතේ, 6.12 සමස්ථානිකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් මේකක. ඒ කියන්නේ පරමාණු අණු අයන සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකී ද්‍රව්‍යයේ අපි කියනෝ මවුලයක් කියලා පුතේ. එහෙනම් පැහැදිලි, මවුලයක් කියන්නේ පුතේ අන්න අංශු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් අයිති වුණා ඌ ඒ ද්‍රව්‍යයේ ද්‍රව්‍ය ප්‍රමාණයට කියන නම. එතකොට අර සංඛ්‍යාවට කියන නමවත් එහෙම නැත්තම් ස්කන්ධයට කියන නමවත් නෙමෙයි පුතේ. ස්කන්ධය මැනලා හෝ අංශු ගණන් කරලා හෝ යම් ද්‍රව්‍යකින් ගන්න පුළුවන් නම් අපිට අංශු මැනලා ගත්තොත් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කිරලා ගත්තොත් එහෙම මොකද්ද පුතේ, අන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනකින් ගත්තොත් එතන තියෙනවා ඒ ද්‍රව්‍යයේ මවුලයක ද්‍රව්‍ය ප්‍රමාණය. එහෙමනම් දරුවනේ අපිට පැහැදිලි, මවුලයක් ඈඩ් කරගත්තා වූ ස්කන්ධයන් එක එක ඒවා හොයන්න පුළුවන් නේ. එහෙනම් ඕන මෙහික මූලද්‍රව්‍ය සලකා බැලුවොත් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තම එතන මවුලයක් අයිති. ඒ ස්කන්ධය කියන්න පුළුවන් මවුලික ස්කන්ධය කියලා. මවුලයක් ඈඩ් කරගන්නා වූ ස්කන්ධයනේ පුතේ. එතකොට සාපේක්ෂ අණු ස්කන්ධය අරගෙන ඒ යම් අණු වශයෙන් තියෙන ද්‍රව්‍යයක ඒ සාපේක්ෂ අණු ස්කන්ධය සමාන ග්‍රෑම් ගණනක් කිරාගත්තොත් එතන තියෙනවා ඒ අණු වලින් කොච්චරද පුතේ මවුලයක ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ නිසා කියනවා එතන මවුලික ස්කන්ධය කියලා. එහෙනම් මවුලික ස්කන්ධය කොහොමද හොයාගන්න පුතේ? සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ සාපේක්ෂ අණු ස්කන්ධයට සමානව අපි ගත්තොත් ඒකට කියනවා මවුලයක් ඇත් කරගත්තා වූ ස්කන්ධය හින්දා මවුලික ස්කන්ධය. හැබැයි මවුලික ස්කන්ධය ප්‍රකාශ කරනකොට අපිට තියෙනවා පුතේ ඒකකයක්. ඇයි මවුලේට තියෙන ස්කන්ධේනේ අපි ග්‍රෑම් වලින් කියන්නේ. ඒ නිසා මවුලික ස්කන්ධය ප්‍රකාශ කරන පුතේ මවුලේට කිලෝග්‍රෑම් වෙන්න ඕන සම්මත ඒකකය. මවුලේට කිලෝග්‍රෑම්. නමුත් අපි සාමාන්‍ය විවාහර්දී ගණනය කිරීම කරනකොට බහුලව යොදාගන්නේ පුතේ මවුලේට ග්‍රෑම් නෙවෙයි, මවුලේට කිලෝග්‍රෑම් නෙවෙයි, මවුලේට ග්‍රෑම්. මවුලේට කිලෝග්‍රෑම් තමයි සම්මත ඒකකය. නමුත් අපි බහුලව යොදාගන්නේ මොකද්ද? මවුලේට ග්‍රෑම් කියන ඒකකය. මොකේ ඒකකද පුතේ? මවුලික ස්කන්ධේ ඒකක. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කතා කරපු කාරණා ටික බොහොම කෙටි සමීකරණයකින්. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ සාපේක්ෂ අණු ස්කන්ධය හෝ එහෙම නැත්නම් සූත්‍රයට අදාළ ස්කන්ධය හෝ ග්‍රෑම් වලින් ගත්තාම අන්න ඒකට කියන පුතේ මවුලික ස්කන්ධය කියලා. එතකොට මවුලයක් ඇත් කරගත්තා වූ ස්කන්ධය කියන එක තමයි මවුලික ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් අපි මේ හා සම්බන්ධ ඔබට ලැබෙන සංකීර්ණ කියලා හිතන ගණන් ටිකක් තියෙනවා. නමුත් ඒවා සංකීර්ණ නෑ. අපි ගත්තොත් එහෙම අපිට මේ හා සම්බන්ධ මෙන්න මේ වගේ ගණනය කිරීම කරන්න වෙයි. අපිට යම් ද්‍රව්‍ය ස්කන්ධයක් දෙනවා. ඒකේ අඩංගු ඒ දීපු ද්‍රව්‍ය ප්‍රමාණය තුල අඩංගු මවුල ගණන සොයන්න කියලා. අපි උදාහරණයක් ගමුකු පුතේ. අපිට දැන් යම් මූල ද්‍රව්‍යකින් මෞලික ස්කන්ධයක් ලැබෙන්නේ පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානව ග්‍රෑම් වලින් කිරාගත්තොත්නේ. අපි උදාහරණයක් ගනිමු. ඔන්න මැග්නීසියම් වලින් ඔබට දීලා තියෙනවා ග්‍රෑම් 48. දැන් අපින් අහනවා මෙතන තියෙන මෞල ගාන කොච්චරද? බොහොම සරලයි පුතේ මේක. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය කීයද? 24යි නේ. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය 24යි. එහෙමනම් පුතේ ඔබට දීපු ස්කන්ධය 48යි නම් පුතේ එහෙනම් එතන මවුල කීයක් තියෙන්න ඕනද? 24 වගේ දෙගුණයයි නේ. එන මේක සොයන අපි පාවිච්චි කරේ මොකද්ද? දිනලද ස්කන්ධය 48 ග්‍රෑම් බෙදුග පුතේ මැග්නීසියම් වල මෞලික ස්කන්ධය වන මෞලයට ග්‍රෑම් 24. අන්නේ නැ ඕනම අවස්ථාවක දිනලද ස්කන්ධයත් තුල පුතේ දිනලද ස්කන්ධයත් තුල ඇති මෞල ගණන හොයනවා නම් ක්‍රමය මොකද්ද? දිනලද ස්කන්ධය බෙදන්න ඕන පුතේ මෞලයක් ඈත් කරගන්න ස්කන්ධය හෙවත් මෞලික ස්කන්ධය. ඒතොර ලැබෙනවා එතන තියෙන මෞල ප්‍රමාණය. ඔය වගේම අපිට අහන්න පුළුවන් ඒකේ අනිත් පැත්තට පුතේ. අපිට අහන්න පුළුවන් අපිට දෙනවා මෞල ප්‍රමාණය. මෞල ප්‍රමාණය දීලා අහනවා අනිත් පැත්තට එතන තියෙන ස්කන්ධය. යම් මූල ද්‍රව්‍යයක එක්ක අණුක. එහෙම නැත්නම් සංයෝගික. අපි උදාහරණයක් ගමුකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය පුතේ මෞලයට ග්‍රෑම් 40යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40යි. උන අපිට දෙනවා මං ඒක එක පැත්තක් කියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 80ක් දුන්නොත් එන එතන තියෙනවා අපි දන්නවා අර ක්‍රමයේ ගාන හදුවොත් පුතේ ස්කන්ධය බෙදෙනවා මෞලික ස්කන්ධයෙන් එන 80 බෙදීම 40 මෞල දෙකයි. එනවා ඒක අනිත් පැත්තත් අපිට කියන්න පුළුවන්. ඔබට දෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල දෙකක්. ඒ මෞල දෙකේ ස්කන්ධය කීයද කියලා හැවුවා. එහෙනම් අපි දන්නවා එක මෞලයක ස්කන්ධය 40යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මෞල දෙකේ තියෙන්න ඕන පුතේ 80ක් නේ. බොහොම සරලයි. අපි තව උදාහරණයක් බලමු. කලින් කිව්වා වගේ මැග්නීසියම් වලින් දෙනවා ඔබට ස්කන්ධය ග්‍රෑම් 48 නේ. අපි එහෙම ගත්තානේ සංඛ්‍යා මේ ගාන. එහෙනම් 48 නම් එතන පුතේ මැග්නීසියම් වල මෞලික ස්කන්ධ 24 ඉඳ එතන මෞල දෙකයි. ඒක අනිත් පැත්තත් පුළුවන් නේ. ඔබට අපි හිතමු දීලා තියෙනවා මැග්නීසියම් වලින් මෞල 0.5. මෞල 0.5. එහෙනම් මෞලික ස්කන්ධය පුතේ 24 නේ. මෞල 0.5 කියන්නේ මෞලෙන් භාගෙනේ. එහෙනම් මෞලයක ස්කන්ධ 24 නම් මෞල භාගයක ස්කන්ධ පුතේ කීයද? 12යි. උනොම බොහොම සරල කාරණා ටිකක් තියෙනවා. ඔය වගේම අපිට මේකේ තියෙන පරමාණු සංඛ්‍යා අණු සංඛ්‍යා සම්බන්ධ කරලත් ඕන ගණනය කිරීමක් කරන්න පුළුවන්. අපිට කියන මෙන්න මෙහෙම. ඔබට දීලා තියෙනවා මැග්නීසියම් මෞලයක්. එතන තියෙන පරමාණු ගාන කීයද කියලා හැවුවොත්. ඔබ දන්නවා මෞලික ස්කන්ධයට සමානව. එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමානව කියලාගත්තම ඒක මෞලික ස්කන්ධය. එම ස්කන්ධය තුල එම මූල ද්‍රව්‍යයේ පරමාණු කොච්චරක් තියෙනවද පුතේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවා. පැහැදිලිද පුතේ? එහෙනම් ඔබට කිව්වොත් එහෙම මැග්නීසියම් කියන මූල ද්‍රව්‍යයෙන් ඔබට දීලා තියෙනවා කියලා කලින් කිව්වා වගේ ග්‍රෑම් 48ක්. ග්‍රෑම් 48ක්. එතන තියෙන මැග්නීසියම් පරමාණු ගාන ඔබෙන් ඇහුවොත්. එහෙනම් අපි දන්නවා මැග්නීසියම් වල මෞලික ස්කන්ධය තුල මෞලයක් තුල තියෙන්නෝනේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තමයි පරමාණු. ඒ කියන්නේ 6.022 වැඩි කිරීම 10^23. එන 48 කියන්නේ එතන මෞල දෙකයි. එහෙනම් පුතේ අනේ එක මෞලයක අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. මෞල දෙකක තියෙන ගාන හොයන්නේ කොහොමද? දෙක වාරයක් අවගාඩ්‍රෝ සංඛ්‍යාව දාන්න ඕන. එහෙනම් අපිට මොකද්ද මේකේ තියෙන මූලික ක්‍රමය පුතේ? අඩංගු පරමාණු ගාන හොයද්දි අපි හොයාගන්න ඕනේ ඉස්සලා මෞල ගානනේ. මෞල ගාන අරගෙන මෞල ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් ගුණ කරා නම් එම ස්කන්ධය තුල තියෙන මුළු පරමාණු ගාන සොයන්න පුළුවන්. එතකොට ඒ වගේම පුතේ අපිට අනිත් පැත්තට ප්‍රශ්න අහන්න පුළුවන්. කිසියම් දෙන්න පුළුවන් මෙන්න මෙච්චර පරමාණු තියෙනවා. මෙච්චර පරමාණු තියෙනවා. අපි හිතමු කොහොම එහෙම කිනොන්න කිසියම් මූල ද්‍රව්‍යයක පරමාණු 12.0.1 එහෙම නැත්නම් අපි කියමු එක භාග ගමුකෝ. දැන් අපි සාමාන්‍යයෙන් ඔයාලට පැහැදිලි වෙන උත්තරයක් ගත්ත සංඛ්‍යාව 6.022 ගත්තාම ඒකේ භාග ගමුකෝ පුතේ 3.01 3.01 වාරයක් 23 කියලා. එතකොට මෙන්න මේ පරමාණු සංඛ්‍යාවක් අඩංගු වෙන මෞල ගාන අහන්න පුළුවන්. එහෙනම් පුතේ 6.022 වැඩි කිරීම 10^23 කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවනේ. එච්චර පරමාණු ගාණක් තියෙනවනම් එතන මෞලයක්. එහෙනම් උදාහරණයක් වශයෙන් ගත්තොත් මැග්නීසියම් අපි ගමුකු උදාහරණයට පහසු නිසා. එහෙනම් මැග්නීසියම් වලින් පරමාණු 6.022 වාරයක් 10^23ක් තියෙනවා කිව්වොත් එතන තියෙනවා මැග්නීසියම් මෞලයක්. ඒ කියන්නේ එතන ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 24. එතකොට මැග්නීසියම් වලින් දීලා තියෙන පරමාණු ගාණ 3.01 වැඩි කිරීම 10^23ක් නම් එතන තියෙන්න ඕනේ පුතේ. එහෙනම් කොච්චරක්ද අවගාඩු සංඛ්‍යාවෙන් භාගෙනි? අවගාඩු සංඛ්‍යාවෙන් භාගෙනි. එහෙනම් මවුල භාගය. මවුල භාගයක් අයත් කරන්න ස්කන්ධ පුතේ කොච්චරද? අර සාපේක්ෂ පරමාණු ස්කන්ධාගෙන් භාගය. එහෙනම් 24න් භාගය 12. එහෙනම් ඔන්න ඔය වගේ බොහොම සරල ගණනය කිරීම ටිකක් තමයි පුතේ ඔබට අධ්‍යයනය කරන්න තියෙන්නේ. එහෙනම් මම නැවතත් මතක් කරනවා පුතේ, අපි ගත්තා කාබන් වල හරියටම ග්‍රෑම් 12ක් කියලා ගත්තොත් පුතේ, එතන තිබුණා කාබන් පරමාණු කොච්චරද? 6.022 වැඩි කිරීම 10^23 අගයක්. එතකොට ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානව ග්‍රෑම් වලින් කියලා ගත්තොත් එතනක් තියෙනවා පරමාණු 6.022 වැඩි කිරීම 10^23. මෙන්න මේක නියතයක් නිසා අවගාඩ්‍රෝ කියන විද්‍යාචාර්යට ගෞරව කරන්න මේ සංඛ්‍යාවට කිව්ව අවගාඩ්‍රෝ නියතය. අපි ඒක සංකේතවත් කරන L අකුරෙන් පුතේ. එතකොට මෙන්න මේ පදනම අරගෙන අපි ජාත්‍යන්තර වශයෙන්, එහෙම නැත්නම් සම්මත වශයෙන් ඕනෑම ද්‍රව්‍යයක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රකාශ කරන්න යොදා ගන්න පුතේ ඒකකයක්. එහෙනම් ද්‍රව්‍යයක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රකාශ කරන්න යොදා ගන්න ඒකකය කුමක්ද? මවුලය. මවුලය. එහෙනම් පුතේ මවුලය කියන්නේ මොකක්ද? කාබන් වල 6-12 සමස්ථානිකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන අංශු ගණනක් අයිතිවන්නා වූ ඕනෑම ද්‍රව්‍යයක ද්‍රව්‍ය ප්‍රමාණයට කියන පුතේ මවුලයයි කියලා. පැහැදිලිද? නැවතත් මතක් කරනවා, කාබන් වල 6-12 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන අංශු ගණනක් අඩංගු වුණා වූ ඕනෑම ද්‍රව්‍යයක ද්‍රව්‍ය ප්‍රමාණය මවුලයයි කියලා අපි කියනවා. එහෙනම් පුතේ මවුලය ආශ්‍රිත ගණනය කිරීම කොහොමද කරේ ඔබ? එනං කිසියම් ද්‍රව්‍යයක ස්කන්ධයක් තිබුණොත් ඒ ස්කන්ධය තුල අඩංගු මවුල ගන්න ඔබට හොයන්න පුළුවන් කොහොමද? ඒ මූලද්‍රව්‍යයේ මවුලික ස්කන්ධය හොයලා, එමෙතන මවුලික ස්කන්ධය දීලා තියෙනවා නම් ඒ දෙනලද ස්කන්ධය තුල මවුලික ස්කන්ධය වගේ කී ගුණයක් තියෙනවද කියලා බලනවා. ඒතකොට මවුල ගන්න ලැබෙනවා. සරල උදාහරණයක් පුතේ නැවත මතක් කරනවා, මැග්නීසියම් වල මවුලික ස්කන්ධය 24යි නං ඔබට මැග්නීසියම් ග්‍රෑම් 48ක් දීලා තියෙනවා නං එනං 24 ඒව 2යි කියන්නේ එතන මවුල දෙකක් අඩංගුයි. ඔය විදිහට පුළුවන් පුතේ අනිත් පැත්තට කරන්න කොහමද? ඔබට දීලා තියෙනවා මවුල 0.5ක්. එහෙමනම් මැග්නීසියම් වලින් එන එතන තියෙන ස්කන්ධය කොච්චරද ඇහුවොත් මවුල 0.5යි කියන්නේ පුතේ අන්න සාපේක්ෂ අණු ස්කන්ධයට සමානව ගත්තොත් නැත්නම් මවුලික ස්කන්ධය ගත්තොත් යා 24යි 24ෙන් භාගෙනි මවුල 0.5 කියන්නේ. එහෙනම් 24ෙන් භාග කියන්නේ ග්‍රෑම් 12යි. ඒ වගේම අපිට පරමාණු සංඛ්‍යා සහ අණු සංඛ්‍යාත් හොයන්න පුළුවන් පුතේ. එහෙනම් මේකේ පදනම මොකද්ද? මවුලයක් කියන ද්‍රව්‍ය ප්‍රමාණය තුල පුතේ පරමාණු හෝ අණු හෝ තියෙනවා කොච්චරක්ද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඔන්න ඔය විදිහට අපිට මේ ගණනය කිරීම කරන්න පුළුවන් පුතේ. එහෙමනම් මම බොහොම සරලව ඔබට හිතන්න අවස්ථාවක් දුන්නේ. එකෙන් එකට ගණන් හදුවා නෙමෙයි, අපිට ලැබෙන කෙටි කාලය තුල ඔබට ගැඹුරුයි කියන සංකල්ප කොහොමද පහසුවෙන් අධ්‍යයනය කරන්න නැත්නම් ඔබට ධාරණය කරගන්න දෙන්නේ කියන එක තමයි අපි කල්පනා කළේ. එහෙනම් දරුවනේ, අපි හත්වන ඒකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණණය කියන ඒකකේ කොටස් ටික සාකච්ඡා කළා, අවසන් කරා. තවදුරටත් ඔබට මේ කාරණා හොඳට මනසේ තියාගෙන ඔබට නැවත නැවත අහන්න පුළුවන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසුනාම එතන මේවා ඔබට රෙකෝඩින් කරලා තියෙනවා. ඒ හින්දා නැවත නැවත අහන්න පුළුවන් මේ හිතන හැටි සංකල්ප හිතන හැටි බොහොම සරලව ඔබට කියලා දුන්නේ සංකීර්ණ දී කරුණු වශයෙන් නෙමේ. එමනම් පුතේ ඒවා අහලා ඔබ හොඳටම මේක තේරුම් ගන්න. එමනම් අපි තවත් දවසක හමු වෙන තෙක් අදට අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.